SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අද ජූලි මාසයේ දෙවැනිදා අද තමයි අපි හැමනම් ජූලි මාසයට මේ මාසයට පළවෙනි වතාවට හමුවන්නේ සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුමින් ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ මේ වෙනකොට පවතින උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරන්න. සුපුරුදු පරිදි මේ කාර්යාවයට හැමනම් අදත් සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් චුටතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපි මුලින්ම සාකච්ඡාවට ලක් කරමු මේ වෙනකොට විශාල ආන්දෝලනයකට ලක් වෙලා තියෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී චීනයේ එක්තරා සමාගමක් විසින් යම් කිසි වූ මුදලක් ලබා ගත්තාය කියන කාරණාව පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවෙලා තියෙන වාර්තාව සම්බන්ධයෙන් මේක විශාල ආකාරයෙන් සාකච්ඡාවට ලක් වෙනවා. අපි දකිනවා විවිධ ස්වරූපයෙන් ශ්‍රී ලංකාව තුළ. අපි මුලින්ම මේ ප්‍රවෘත්ති වාර්තාව පළවෙලා තිබුණි කොහොමද, එහි අන්තර්ගතය පිළිබඳවත් ටිකක් අවධානය යොමු කළා. ඊට පස්සේ මේකේ දේශපාලන පසුබිම පිළිබඳව කතා බහ කරමු මනෝජ්.
ඔදිලුක්ෂි, පසුගිය සඳුදා දිනේ චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි කියන උද්ෘතයත් එක්ක නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මරියා අබි හබීබ් කියන මාධ්‍යවේදිනිය පළ කරපු ප්‍රවෘත්තියක් තමයි දැඩි ආන්දෝලනයට තොරතුරු කාරණයක් බවට පත් වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා චයින හාබ සමාගමට අයිති බැංකු ගිණුමකින් ඇමරිකන් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන තියෙනවා කියලා තමයි මේ පුවත්පත අනාවරණය කළේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 මැතිවරණ ව්‍යාපාරය සඳහා මේ සමාගමට අයිති පෞද්ගලික බැංකු ගිණුමකින් ඇමරිකන් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන තියෙනවා. ඒත් එක්කම මැතිවරණයට දවස් 10කට කලින් චෙක්පත් තුලින් ඩොලර් මිලියන 3.7ක මුදලක් ගෙවලා තියෙනවා. ප්‍රචාරක තොරතුරු ඇතුළත් ටී ෂර්ට් මිලදී ගන්න ඩොලර් 6,78,000ක්, ඒ වගේම සාරි සහ වෙනත් ත්‍යාග සඳහා තවත් ඇමරිකන් ඩොලර් 2,97,000ක මුදලක් ගෙවලා තියෙනවා කියලා තමයි සඳහන් කළේ. ඒ වගේම ඩොලර් මිලියන 1.7ක වටින චෙක්පත් දෙකක් අරලේකහ මන්දිරයට යවලා තියෙනවා කියලා තවදුරටත් සඳහන් වෙනවා. ඒ වගේම මේ ගෙවීම් වලින් වැඩි ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙන්නේ චයින හාබ සමාගමට අයිති වෙන උපගිනුමක් වන HPDP Phase 2 කියන කෙටි නමින් හැඳින්වෙන හම්බන්තොට ව්‍යාපෘතියට අයිති ගිනුමකින් කියලා සඳහන් කරලා තියෙනවා. මේක තමයි ප්‍රවෘත්තියෙන් සාරාංශය විදිහට ගන්න තියෙන කාරණේ. ඊට ඊයේ දවසේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වනවා නිවේදනයක් නිකුත් කරලා. ඔහු කියන්නේ මේ පුවත්පත නිවේදනයෙන් මේ අදාළ මුදල් හරියටම ගත්තේ කවුද, දුන්නේ කවුද කියන කාරණා සම්බන්ධයෙන් හිතාමතාම අපැහැදිලි වාක්‍ය පාවිච්චි කරලා තියෙනවා. මේක වගකීමක් ගන්නෙ නැතුව මඩ ගැසීමේ ක්‍රමයක් විදිහටයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා මේ නිවේදනයේ හිටපු ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. චයින හාබ සමාගම තමන්ගේ මැතිවරණය සඳහා මුදල් යොදවලා තියෙනවා නම් කිසිවිටකත් ඔවුන්ට මේ වරාය නගර ව්‍යාපෘතිය වර්තමාන ආණ්ඩුව ලබා දෙන්නේ නැහැ කියලා හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා. ඒ වගේම චීනයට එල්ල කරලා තියෙන තවත් බරපතල චෝදනාවක් විදිහට හම්බන්තොට වරාය සාර්ථක නැහැ කියන දේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ශක්්‍යතා වාර්තාවල සඳහන්ව තිබියදී ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කරගන්න චීනය හම්බන්තොට වරායට මුදල් යෙදුවා කියන කාරණය සඳහන් වෙලා තියෙනවා. මේවායේ කිසිදු සත්‍යතාවක් නැහැ කියලා තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි හැමෝගෙම අවධානය යොමු වුණා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක් දිලුක්ෂි. ඔහු මේ මාධ්‍යවේදිනියට කතා කරලා අදාළ තොරතුරු ලබා ගත්තා. ඒ අනුව රංජන් රාමනායක ප්‍රදහන් කරපු විදිහට මේ මාධ්‍යවේදිනිය තමන් කරුණු ලබාගෙන තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ වාර්තාවක් මගින් කියලා, ඒ වාර්තාව පදනම්ම තමයි මේ කරුණු ලබාගෙන තියෙන්නේ කියලා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇයට කතා කරාට පස්සේ සඳහන් කරා කියලා සඳහන් වෙලා තිබුණා. නමුත් මේ මාධ්‍යවේදිනිය සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් කිසිම සම්මුඛ සාකච්ඡාවකට තමන් එකතු වුණේ නැහැ. ඒ වගේම රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දේශපාලන මතවාදයන් වලට මැදිහත් වෙන්න තමන්ට හැකියාවක් නැහැ. ඒ බව තමන් ඔහුට දැනුම් දුන්නා. කොහොමුණත් විවිධ මූලාශ්‍ර පාදක කරගෙන තමන් මේ වාර්තාව සකස් කරා. කිසිම හේතුවක් මත මූලාශ්‍ර හෙළි කරන්න තමන් සූදානමක් නැහැ. තමන්ගේ පුවත්පතේ ප්‍රධාන කතුවරයාට පමණයි තමන්ගේ හෙළිදරව් කිරීම සිද්ධ කරන්න කියලා ඇය සඳහන් කරලා තියෙනවා. ඔය අතර තමයි ඊයේ දිනේ උදෑසනක් ඇයගේ ට්විටර් සටහනක් පාදක කරගෙන මාධ්‍ය නැවතත් සඳහන් කරලා තියෙනවා තමන්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම සටහන් කරපු මේ නිවේදනයත් එක්ක ඇය තවදුරටත් සඳහන් කරනවා චීනය ශ්‍රී ලංකාවට ඉක්මන් ණය පහසුකම් සලසල දුන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තවදුරටත් තමන් කරුණු අනාවරණය කරගනිමින් ඉන්නවා. වරාය ඉදිකිරීම් වගේ මහපරිමාණ ව්‍යාපෘතිවලට ණය මුදල් අවශ්‍ය වෙති හැම අවස්ථාවකදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාත්‍යන්තරයේ තමන්ගේ සමීපතම හිතමිතුරා වෙච්චි චීනය දෙසට හැරුණා. ඒ නිසා චීනයද හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් ණය ප්‍රදානයන් සිද්ධ කරලා තියෙනවා. ඉන්දියා වගේ සමීප රාජ්‍යයන්ගේ විරෝධතා මැද වුණත් හිටපු ජනාධිපතිවරයා ණය මුදල් ලබාගෙන තියෙනවා. ව්‍යාපෘතිවල ඇතැම් පියවරයන් අසාර්ථක වෙලා තියෙනවා කියලත් ඒ අලුත් ට්විටර් පණිවිඩය සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් හම්බන්තොට වරායගෙන පළවෙච්චි අනාවැකි ඇත්ත බවට පත් කරමින් චීනය සිදු කරපු ඇතැම් කටයුතු තවදුරටත් අසාර්ථක වෙලා තියෙනවා කියලත් ඇය සඳහන් කරනවා. ඒ වගේම කාර්යබහුල මුහුදු මාවතක් වෙච්චි හම්බන්තොට වරාය පසු කරලා ජාත්‍යන්තර නැව් රාශියක් ගමන් කරලා තියෙනවා කියලත් ඇයගේ අලුත් ට්විටර් සටහනේ දැක්වෙලා තියෙනවා. ඒ අනුව තවදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන්න ඇය සූදානම් කියන කාරණය තමයි මේ හරහා කියවෙන්නේ දිල්රුක්ෂි.
ඔව්, දැන් අපි ඊළඟට අවධානය යොමු කරමු මේ කතාව කොහොමද දේශපාලනික පෙරලියක් බවට පත්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. විවිධ දේශපාලන පක්ෂ විවිධ මත ධර්මෙන් අදහස් ප්‍රකාශ කරනවා අපි දකින. සාරාංශයක් විදිහට අපි දැනගන්න කැමති ප්‍රධාන දේශපාලන පක්ෂ මොන වගේ මතයකද මේ සම්බන්ධයෙන් සිටිනේ කියලා මනෝජ්?
අපි දැක්ක 16 කණ්ඩායම මේක දිගින් දිගටම ප්‍රශ්න කරනවා මේ 2015 සිද්ධ වෙච්ච මේ කාරණයක් ඇයි දැන් අවුරුදු 3.5ක් යනකම් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවුනේ කියලා උන් සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ජාතික සංවිධායකවරයා විදියට දුමින්ද දිසානායක ඇමතිවරයාත් කියනවා ඔව් මේ සම්බන්ධයෙන් මෙවැනි ටී ෂර්ට් සහ සාරි තමන්ටත් ලැබුණ තමන් ළඟත් තියෙනවා කියලා ඔව් එවැනි ප්‍රකාශයක් සිද්ධ කරනවා. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් හර්ෂණ රාජකරණ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සඳහන් කරලා තිබුණා මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා, ඊට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. දැන් මේ සිද්ධිදාමය තමයි තවදුරටත් අනාවරණය වෙමින් තිබුණේ. ඉතින් ඒ අනුව තවදුරටත් දේශපාලන පක්ෂ තමන්ගේ අදහස් ඉදිරිපත් කරමිනුයි ඉන්නේ. තවදුරටත් ඔවුන් මේ සම්බන්ධයෙන් මත දක්වාවි.
ඔව්, ඉතින් මේ සතිය පුරාමත් අපිට ඔය කතන්දර ඇහේ විදිගටම. ඔබ අර කියපු මේ අර සාරි කතන්දරේ පිළිබඳව කියද්දි මට මතක් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා, ඒ වගේම වර්තමාන ආපදා කළමනාකරණ අමාත්‍යවරයා දුමින්ද දිසානායක මහතා. ඇත්තටම එක්තරා අවස්ථාවකදී මාධ්‍යවේදීන්ට කිව්වා මේ තමන් ගාවත් ඒ ලබා දුන්න සාරි තාමත් තියෙනවා කියලා. ඔහු එක්තරා අන්දමකින් චෝදනාත්මක මුඛයෙන් මේ සම්බන්ධව කතාබහකුත් කරා ඒ අවස්ථාවේදී.
මේ නිවුස් එක ලිටර දවස් දෙකක් විතර වෙනවා. අපි තාමත් ආණ්ඩුව පැත්තෙන් කවුත් කතා කරන්නේ නැහැ. ආණ්ඩුව මීට වඩා මේ පිළිබඳව හොයා බලන්න ඕන. අඹ ගෙඩි දෙකක් හොරකම් කරපුවාම කිරේ දානවා. හැබැයි මේ වගේ විශාල මුදලක් වංචා වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව වහම් පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ආණ්ඩුව බලධාරීන් ඉල්ලීමක් කරනවා. පරීක්ෂණයක් කරන්න නැතුව මේක ඇත්තමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ ලිපියේ තියෙන දේවලුත් ඒ වගේම ප්‍රාගු සිද්ධ වෙච්ච දේවලුත් බොහොම ඇත්ත. ඔර්ලොස් හම්බුණා, මටත් හම්බුණා සාරි. මං ගාව තාමත් ඒවා තියෙනවා.
ඔතෙන් හැමෝම කියන්නේ මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා. එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම වර්තමාන ඒකාබද්ධ විපක්ෂයේ සමාජික රංජිත් සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් කියන්නේ කතාවමයි.
එක්සත් ජාතික පක්ෂේ කුටි කුටි දිලා ගත්ත මිනිස්සු දැන් කියනවා බලන්නකෝ මහින්ද ඇරන්නේ ඩොලර් මිලියන් 7.2ක් ආණ්ඩුව කරන පාලකෙන් අතරන මානසික ලෙඩ්ඩු ටික කියනවා රාජපක්ෂලා හොරු සල්ලි ගත්තා කියලා. ඉතින් මේ පත්තරවල තියෙන ඔක්කොම ඇත්තද? අපි කියනවා අධිකරණයට එල්ලුම් ගහඩගෙන ඉන්න හරි කරපල්ලා පරීක්ෂණයක් මහින්ද රාජපක්ෂ ඩොලර් මිලියන් 7.2ක් චීනෙන් ගත්තා කියලා.
එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් මොන වගේ අදහසක්ද තියෙන කියලා බලමු. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මාධ්‍ය නලින් බණ්ඩාර මහතාත් මේ සම්බන්ධව යම් කිසි වූ අදහසක් ප්‍රකාශ කළ තිබුණා.
සාමාන්‍යයෙන් නිව්යෝර්ක් ටයිම්ස් කියන පුවත්පත ආවට ගියාට එහෙම තොරතුරු බොරුවට අනාවරණය කරන ආයතනයක් නෙමෙයි. ඩොලර් මිලියන 3.7ක් කියන්නේ මම හිතන්නේ රුපියල් කෝටි වලින් නම් කෝටි 500කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් මේ වගේ මේසා විශාල මුදලක් මේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දීම අල්ලසක් විදියට තමයි අපිට පේන්නේ. ඒකේ මගහැරලා යන එක නෙමෙයි වෙන්න ඕනේ. මේකේ ඇත්ත තත්ත්වය පැහැදිලි කරලා එතුමා මේකට මුහුණ දෙන එක තමයි කරන්න ඕනේ.
දැන් මේ චෝදනාවට ලක් වෙලා තියෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා නාමල් රාජපක්ෂ මොකද කියන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි විමසලා බලමු. ඔහු ඉතින් අනිවාර්යෙන්ම තමන්ගේ පියා වෙනුවෙන් කතා බහ කරනවා. ඒක අපිට අමුතු දෙයක් නෙමෙයි. ඔහු එහෙදි සඳහන් කළ තිබුණා මේ අර රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ මාධ්‍යයට හමුවට ඇවිල්ලා කිව්වයි කියලා කියනවනේ, මාධ්‍යවේදිනිය කිව්වයි කියලා, මේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පති මාධ්‍යවේදිනිය කිව්වයි කියලා CID එකෙන් මේ තොරතුරු ලබා ගත්තේ කියලා. එතකොට ඊට කලින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත් සේනාරත් මහතා කියලා තිබුණා CID එකට හොයාගන්න බැරි දේවල් නිව්යෝර්ක් ටයිම්ස් හොයාගත්තයි කියලා. මේ දෙක සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මේ ආකාරයෙන් අදහසක් ප්‍රකාශ කළා තිබුණා.
දැන් ඊයේ පෙරේද මම දැක්කා එක්තරා ආණ්ඩු ඇමතිවරයෙක් කියනවා CID එකෙන් දුන්නේ තොරතුරු ටික. හැබැයි මාධ්‍යවේදිනිය ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා තිබ්බා. ඉතින් රාජිත් සේනාරත් අමතුමා කියනවා නම් CID එකට FCID හොයාගන්න බැරි වෙච්ච එක නිව්යෝර්ක් ටයිම්ස් හොයාගත්තා කියලා. හැබැයි ඉතින් රන්දේ රාමනායක මහත්තයා කියනවා CID එකෙන් FCID එකෙන් තමයි තොරතුරු නිව්යෝර්ක් ටයිම්ස් එකට දුන්නේ කියලා. දෙන්නම කියන්නේ බොරුනේ.
දැන් බලමු එහෙමනම් චෝදිතයා මේ සම්බන්ධව චෝදනා නැගින පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොකද කියන්නේ කියලා. ඊයේ පැවතුණු එක්තරා ජනහමුවක් එහිදී ඔහු සඳහන් කළ තිබුණේ නීතිඥවරුන් මාර්ගයෙන් මේ අපහාස නඩුවක් මේ අපහාසය දනවන ක්‍රියාමාර්ගයක් ලෙසින් නඩු ගොනු කිරීම සඳහා ක්‍රියා කරමින් යනවා කියලා ඒ සම්බන්ධව වෙන අදහස් ඇතුළත් හඬපටේන් කොටසක් මේ.
මට අහමුවම කතා කරලා කියනවා නඩු දහන්න කියලා. මම කිව්වා ලෑන් මම ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවන්න ලෑස්ති කරලා තියෙනවා. මේ පක්ෂිනුත් යවනවා. පක්ෂිත් නිතෝදනා කරලා තියෙනවා. පක්ෂිත් දුන්නයි කියලා. මගේ සාක්කුවට දුන්නයි කියලා නෑනේ. දැන් නීතිඥවරුන්ට අපි උපදෙස් දීලා තියෙනවා. කොහොමද කරගෙන යන්නේ කියලා. මෙහි පත්තරවලටයි රූපවාහිනිවලටයි දානවා. ඒක පළ කරලා අපිට අපහාස කරන්න අවශ්‍ය වැඩ පිළිවෙළ දියත් කරයි කියනවා.
දැන් අපි අවධානයට ලක් කරමු සම්මුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ වෙලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් 16 දෙනාගේ ඉවත් වීමෙන් පස්සේ ඔවුන් මොන වගේ ක්‍රියාදාමයකද මේ වෙනකොට නිරත වෙමින් සිටින්නේ කියලා අපි පසුගිය සතිවලදී කතා බහ කළා. ඔවුන්ගේ විවිධ අදහස් උදහස් පිළිබඳව, විශේෂයෙන්ම පොදු ජන පෙරමුණට සම්බන්ධ වීම පිළිබඳවත්, විපක්ෂයේ වාඩි වීම පිළිබඳවත්. පසුගිය සතිය තුළදී අපි දැක්කා මේ 16 දෙනාගේ කණ්ඩායම පොදු ජන පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කරන්නටත් යම් කිසි වූ දින වකවානුව දාගෙන තිබුණා. එහි ප්‍රතිඵල පිළිබඳව අපි දැනගන්නට කැමතියි ඊළඟට මනෝජ්.
ඒකේ ප්‍රධාන ප්‍රතිඵලය අද දිනේ මම හිතන්නේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මෙච්චර කල් විවිධ ප්‍රකාශ කරපු, සම්මන්ත්‍රණ පවත්වපු, වෙනම රැලි පවත්වපු 16 දෙනාගේ කණ්ඩායම අදින් පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමකට සහභාගී වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ අද දවසේ මේ 16 කණ්ඩායම වාඩි වෙන්න නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව ඊට පස්සේ 16 කණ්ඩායම කියලා එකක් නැහැ. ඒක අදින් පස්සේ අහෝසි වෙලා යනවා. ඒ අනුව දැන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 70 දෙනෙක් ඉන්නවා කියන කාරණේ තමයි විශේෂයෙන් මේ 16 කණ්ඩායම නියෝජනය කරපු ලක්ෂ්මන් ඤාපා අභිවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මාධ්‍ය විමසද්දී 16 කණ්ඩායම ගැන දැන් 16 කියලා එකක් නැහැ, දැන් 70යි කියන අදහස ප්‍රකාශ කරා. ඒ අනුව අදින් පස්සේ මේ අය ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට වාඩි වුණායින් පස්සේ ඒකාබද්ධ විපක්ෂයේ 70ක් ඉන්නවා මිසක් 16 කණ්ඩායමක් නැහැ කියන අදහස තමයි හැම පැත්තෙන්ම වාර්තා වෙමින් තියෙන්නේ. කොමුණක් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකරුවා විදිහට කටයුතු කරන්නේ ඔහු මෙක්කකල් ඇයි ඔහුව හම්බ වෙන එක 16 කණ්ඩායම් ප්‍රතික්ෂේප කරේ කියන එක බොහෝ දෙනෙක් ප්‍රශ්න කළා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාත් ඊට යම් ප්‍රතිචාර දැක්වුවා. කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අයත් එක්ක ගනුදෙනු කරන්න බෑ, සහවුන් ඒකාබද්ධ විපක්ෂයට නොගත යුතුයි වැනි අදහස් ප්‍රකාශ වුණා. කොමුණත් පහුගිය දවසේ පැවැත්විච්ච හමුවෙන් පස්සේ ඒ සියල්ල සමතේකට පත් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. කොමුණත් මේ මාධ්‍යයට තොරතුරු වාර්තා කරපු හමුවට කලින් රහසේ ඊට කලින් දවසේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සහ 16 කණ්ඩායමේ රැස්වීමක් පැවැත්විලා තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒක අනුර ප්‍රියදර්ශන යාපා හිටපු ඇමතිවරයාගේ කෝට්ටේ තිබිච්ච නිවසේදී තමයි ඒක පැවැත්ුනේ. අවසානයේදී ඔවුන් එකට එක්ව රාත්‍රී භෝජන සංග්‍රහයකුත් පවත්වලා තියෙනවා කියලා වාර්තා වුණා. කොමුණක් නිල වශයෙන් මාධ්‍යයට වාර්තා කරපු හමුවීමකුත් සිද්ධ වුණා. ඒ හා සාකච්ඡාවෙන් පස්සේ ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා සඳහන් කළා අපි ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න ඒකාබද්ධ විපක්ෂෙත් එක්ක එක්ුණා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය දැන් 70 දෙනෙක්ගේ කණ්ඩායමක් බවට පත්වලා තියෙනවා. අද දවසේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමටත් අපි සහභාගී වෙනවා. මින් ඉස්සරහට 70 කණ්ඩායමක් ලෙස අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා කියලා ජෝන් සෙනවිරත්න හිටපු ඇමතිවරයා ප්‍රකාශයක් විදිහට කළා. ඒ වගේම විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණේ නායකවරයාවත් හම්බ වුණා. මේ සාකච්ඡාවට 16 කණ්ඩායම නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජාන්, ජෝන් සෙනවිරත්න, අනුර යාපා, දයාසිරි ජයසේකර වගේ කණ්ඩායමක් එකතු වෙලා මුණගැහිලා සාකච්ඡා කරලා තියෙනවා. ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන සමාජිකයින් හිටියේ එකතු වුණා. ඊට පස්සේ අපි දැක්කා විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් මාධ්‍ය හමුවේ අදහස් පළ කරගොන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පැමිණෙන ඕනම කෙනෙක් අපි බහර ගන්න සූදානම්. ඔවුන් මීට කලින් මොන ප්‍රකාශ සිද්ධ කරත්, මොන දේවල් කරත් මෙතනින් ඉස්සරහට ඔවුන් සමග කටයුතු කරන්න සූදානම්. ජාතික නිදහස් පෙරමුණත් ඒ ප්‍රතිපත්තිය ඉන්නවා. මීට කලින් බැඳුම් කරේ සම්බන්ධයෙන් කාරණයේදී වගේ අවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුවට තමන් හිතන දේවල් කරන්න බැරි වුණේ 16 කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ මතවාදයක හිටපු නිසා. ඒක උන්ට ශක්තියක් වුණා. ඒ හින්දා මේ ශක්තිය මින් ඉස්සරහටත් ලබාගෙන ආණ්ඩුව පෙරලන්න කටයුතු කරනවා කියන අදහස විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂ යෝජනය කරන ප්‍රධාන පාර්ශ්ව දෙකක් ජාතික නිදහස් පෙරමුණ සහ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ පාර්ශ්වයේ ඔවුන් දෙදෙනාත් හමු වෙලා සාකච්ඡා කරලා යම් එකඟතාවයකට ආපු බවක් තමයි අවසාන වශයෙන් මාධ්‍යට වාර්තා කළේ. අතර තව එක දෙයක් මතක් කරන්න ඕනේ ලොක්ෂි, දැන් මේ 16 කණ්ඩායම විවිධ මත ධර්මින් විවිධ සම්මන්ත්‍රණ පවත්වමින් වෙනම කණ්ඩායමක් විදිහට රටවටේ ගියා. ඒ අතර තාරණාත් බස්නායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාත් හිටියා. ඔහු පසුගිය දවසේ තීරණය කරලා තියෙනවා කෙලින්ම පොදු ජන පෙරමුණත් එකතු වෙලා කටයුතු කරන්න. ඒ අනුව 16 දිනාගේ කණ්ඩායමෙන් මිදිලා Taman තනිව පොදු ජන පෙරමුණත් එක්කම එකතු වෙලා කටයුතු කරනවා කියලා තාරණාත් බස්නායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම 16 කණ්ඩායමට පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගන්න කිව්වාය කියන ප්‍රවෘත්ති සම්බන්ධෙනුත් අපි දැක්කා. ඒ කණ්ඩායමේ ප්‍රබලයන් අදහස් දක්වනවා. දාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා තියෙ සඳහන් කළේ එහෙම සූදානමක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාවත් එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වෙන කෙනෙකුවත් පොදු ජන පෙරමුණේ සමාජිකත්වය අගර නැහැ. විමල් වීරවංශ මන්ත්‍රීවරයාට කිව්වෙත් නැහැ පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ගන්න කියලා. ඇයි අපි එහෙම සමාජිකත්වය ගන්න කියලා කියන්නේ? එහෙම සූදානමක් නැහැ. අපි ස්වාධීනව කණ්ඩායමක් විදිහට වැඩ කරන්න සූදානම් නැතුව පොදු ජන පෙරමුණේ සමාජිකත්වය වුන් ගන්න නැහැ කියලා දැසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා ඊයේ දවසේ සවහන් කළා. මේ ඔක්කොම තියෙද්දි ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මේ 16 කණ්ඩායමට විරුද්ධ මතයක හිටියේ. ඔවුනුත් තවදුරටත් ඊයේ විවේචනාත්මකව අදහස් පළ කරනවත් අපි දැක්කා. මෙහෙම සම්මුතිවාදී තීන්දුවක් අරගෙන තියෙද්දි කොහොමද අනිවාර්යයෙන්ම අද දවසේ 16 කණ්ඩායමේ කවද්ද විපක්ෂය රැස්වීමේ වාඩි වෙයි?
ඔය අතරම ඔය තීරණය සම්බන්ධව යම් කිසි ඉඟියක් කළා මේ ගෙවිලා ගිය සතියේදී මන්ත්‍රී ලක්ෂ්මණයා පාබේවර්ධන මහතා. අර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ අපි දැන් 16 කණ්ඩායම කියලා හඳුන්වන්න එපා, අපි දැන් ඒකාබද්ධ විපක්ෂය සමග අසුන් ගන්න යන්නේ කියලා, ඒ සම්බන්ධව ඔහු ඉඟි කළේ මේ ආකාරයට.
මින් පස්සේ ඔබතුමාලා ප්‍රශ්න අහන්න එපා 16 කියලා. දැන් 70ම එකට වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි සඳුදා හවස 4ට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වෙනවා. ඒ පිළිබඳව දැන් ආරාධනයක් පැමිණියා.
ඔව්, හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඔබ සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ අරගන්නවාද ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙන්න කලින් කියන කාරණාව සම්බන්ධයෙන් ඊයේ පැවති ජන හමුවකදී අදහස් දක්වලා හිටියේ මේ ආකාරයෙන්?
කවුරු හරි හිතනවා නම් හදිස්සියෙන් රහත් වෙන්න පුළුවන් කියලා එහෙම වෙන්න බෑ. ඒකින්ද අපි ඉන්න ගෙදර අතෑරලා දාලා වෙන ගෙවල් වල తాවකාලිකව ලැබුම් ගන්න මම නම් සූදානම් නැත. හැබැයි විපක්ෂ දේශපාලනය කරන කණ්ඩායමක් විදිහට අපි ඒකාබද්ධ විපක්ෂයෙන් පිළිගන්නවා නම් අපිට පුළුවන් ඒකාබද්ධ විපක්ෂය වැඩ කරන්න. නැත්තම් තනියම වැඩ කරනවා. මොකද තියෙන ප්‍රශ්න?
ඔව්, ඒත් එක්කම අර ඔබ සඳහන් කරපු කාරණාවක් තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ තවදුරටත් මේ පිරිස් දරාගෙන සිටීම පිළිබඳව. අපි දන්නවා දැන් පොදු ජන පෙරමුණේ නායකයා විදිහට සලකනු ලබන ඒ වගේම උපදේශන කාර්යයේ දෙන තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සමාජිකත්වයේ සහ උපදේශකත්වයේ දරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඇයි මේ සමාජිකත්වය ගන්නේ නැත්තේ කියන කාරණාව තමයි හැමෝම ඔය ප්‍රශ්නේ නැගෙද්දි මතු කරන කාරණාව. දැන් යම් කිසි වූ ආරංචියක් ලැබෙමින් තියෙනවා හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් මේ සම්බන්ධව යම් කිසි වූ කාරණාවකට බහින්න සූදානම් කියලා, විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ නායකත්වයේ සම්බන්ධයෙන්. ඔබට මොනවා හරි ආරංචි ලැබෙනවද ඒ පිළිබඳව?
දැන් ලබන නොවැම්බර් මාසයේ මුල් සතියේ පොදු ජන පෙරමුණේ දෙවර්ෂ පූර්ණය යෙදිලා තියෙනවා. ඒ කාල සීමාව ඇතුළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්මයාට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා කියලා දැනට වාර්තා වෙනවා. ඒ අවස්ථාවේ පොදු ජන පෙරමුණේ ශාඛා කාර්යාලයකුත් පිටුවන්න නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඔබ දන්නවා, අපි හැමෝම දන්නවා, ඔබත් කිව්වාගේ ජීඑල්පී රිස්මැතිතුමා තමයි දැනට පොදු ජන පෙරමුණේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. මේ පෙරමුණේ පළවෙනි සමාජිකයා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඉතින් මේ ආන්ත්‍රණය ඇතුලේ කොමුණක් පොදු ජන පෙරමුණේ නායකත්වයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පොදු ජන පෙරමුණේ දෙවර්ෂ පූර්ණ කාල සීමාවෙදී පත් කරන්න සූදානම් කියලා දැනට තොරතුරක් ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තියෙනවා.
මීළඟට පැවැත්වෙන්නේ පළාත් සභා ඡන්දයේද නැත්නම් ජනාධිපතිවරණයේද කියන කාරණාව අපිට මතකයි. මීට සුළු කාලයකට කලින් අපිට අහන්නට ලැබුණා ඔය 16 දිනාගේ කණ්ඩායම සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වනවා කියන කාරණාව නිවේදනය කරනවත් එකම වගේ. හැබැයි මේ අපිට ප්‍රබලවම ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට අහන්නට ලැබෙන්නේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයන් කවුද කියන කාරණාව. නමුත් පසුගිය වකවානුවේදී ඇතැම් දේශපාලන පක්ෂ සඳහන් කළ තිබුණ මනෝජ් මේක මේ මූදහත් ගව්වතීදී දැනට කරන්න රෝණ කාරණාවක් නෙමේ, ඒ පසුවට සිදුවිය යුතු කාරණාවක් කියලා. ඒ අතරතුරේදී නැවත වතාවක් අහන්නට ලැබෙනවා ජනාධිපතිවරණ කතාව ටිකක් පස්සට ගිහිල්ලා. එහෙමනම් නියමිත ආකාරයෙන් පවත්වන්නට නියමිත පළාත් සභා ඡන්දය එහෙමනම් දෙසැම්බර් මාසයේදී පැවැත්වේවි කියලා. දැන් ඒ සඳහා තියෙන කතිකාවත කොහොමද ශ්‍රී ලංකාවේ දේශපාලනික වශයෙන්?
පළාත් පාලන මැතිවරණය කල් අරගෙන සෑහෙන කාලයකට පස්සේ පැවැත්තුවා. ඊට පස්සේ දැන් පවත්වන්න නියමිත ආසන්න මැතිවරණය තමයි පළාත් සභා මැතිවරණය. ඉතින් වර්තමාන ආණ්ඩුවේ මැතිවරණ සිටියම හැකිලීමේ ක්‍රියාවලියත් එක්ක මේ මැතිවරණය පවත්වයිද පළාත් සභා ඡන්ද කියයිද කියන එක බොහෝ දිනකට යම් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වුණා. සීමා නිර්ණය පදනම් කරගෙන පළාත් පාලන මැතිවරණය කල් ගියා වගේම සීමා නිර්ණය පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ක්‍රියාවලියක් මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. ඉතින් මෙය පදනම් කරගෙනවත් මේක කල්දායිද කියන කසුකුසුවක් කතාබහක් තමයි ශ්‍රී ලංකේ සමාජයේ නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් ඇතැම් දේශපාලන පක්ෂ කියන ආණ්ඩුවට සම්බන්ධ සහ ආණ්ඩුව ඉක්මනට අපි ඡන්ද තියෙනවා අපිට ඡන්ද කල් දාන්න උවමනාවක් නැහැ කියලා, විපක්ෂය කියනවා මේ ආණ්ඩුව ඡන්ද වලට බය හින්ද ඡන්ද කල් දානවා කියලා. කොහොමුණත් මේක නිසි බලධාරිය ආවෙච්චි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පහුගිය දවසේ කථානායකවරයා මුණ ගැහිලා තිබුණා. නියමිත කාල සීමාව දැන් පහු වුණා. ඉතා ඉක්මනින් මැතිවරණේ පවත්වන්න තියෙන වටපිටාව පිළිබඳව ඔවුන් අතර යම් සාකච්ඡාවක් සිදු වෙලා තියෙනවා. එහිදී බොහෝ දේශපාලන පක්ෂ මේ සඳහා එකගත්වය පළ කරනවා කියන අදහස පැවැත්විලා තියෙනවා. ඒ අනුව පළාත් සභා ඡන්දය මේ වසර ඇතුළෙම තියන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහය දෙයි කියන බලාපොරොත්තුවේ තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉන්නේ. කථානායකවරයා හම්බුණායින් පස්සේ තියපු මාධ්‍ය හමුවේදී තමයි මේ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ. ඉතින් මේ අවස්ථාවට විෂය භාර ඇමතිතුමා, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපතිවරයා, ඒත් එක්ක මැතිවරණ කොමිසමේ නියෝජිතයින් මේ අය එකතු වෙලා තියෙනවා. කොහොමුණත් මේ 6 වෙනිදා, මේ මාසේ 6 වෙනිදා මේ පළාත් සභා ඡන්දේ පවත්වන ක්‍රමය පිළිබඳව, ඡන්ද ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තුව තීරණයක් ගනීවි කියලත් සඳහන් වෙනවා. කොහොමුණත් නව ක්‍රමයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු පක්ෂ කිහිපයක් එකඟ වෙලා තියෙනවා අලුතෙන් මේ සම්මත කරගන්න ක්‍රමවේදය ඔස්සේ පළාත් සභා ඡන්දේ පවත්වන්න ඕන කියලා. කොහොමුණත් සුළු පක්ෂවල ඇතැම් පිරිස් පරණ ක්‍රමයටම ඡන්දය පවත්වන්න කියලා යම් යෝජනාවක් ඉන්නවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ අදහස් එකතු කරලා පාර්ලිමේන්තුවේදී ලබන 6 වෙනිදා තීරණයක් ගන්නේවි මැතිවරණය පවත්වන ක්‍රමය මොකක්ද කියලා. කොහොමුණත් අපි දන්නවා දැනට පළාත් සභා තුනක නිල කාලය අවසන් වෙනවා. තවත් පළාත් සභා තුනක නිල කාලය ලබන මාසේ අවසන් වෙන්න නියමිතව තිබෙනවා. ඉතින් කොහොමුණත් විපක්ෂයේ පක්ෂ කියන්නේ දෙසැම්බර් මාසයේ වෙනකොට මැතිවරණේ තියන්න කියන ඉල්ලීම තමයි ඔවුන් සිද්ධ කරන්නේ. කොහොමුණත් අවසාන වශයෙන් ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වෙන්නේ 2019 අවුරුද්දේ. නමුත් ඊට කලින් මේ අවුරුද්දේ අවසානයේදීවත් ඡන්දය තියන්න කියලා තමයි විපක්ෂයේ පක්ෂ සඳහන් කරන්නේ.
තවත් ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා, විශේෂයෙන්ම පුද්ගලානුබද්ධ කාරණා දෙකක්. මේක අපි දන්නවා මේ මිග්යානා ගණදෙනුව සම්බන්ධයෙන් සිදු කරන වංචා සහ දූෂණ විමර්ශනවලදී ප්‍රධාන සැකකරුවෙකු බවට පත් වෙලා තියෙන්නේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා. ඔහු වාර්තාවනාන්දමට දැනට එක්සත් අරාබි එමිරත් රාජයේ බන්ධනාගාරයක අත්අඩංගුවේ පසු වෙනවා. නමුත් පසුගිය දවස්වල ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කළා මේ උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒ සම්බන්ධව උසාවියෙන් මොන වගේ නිගමනවලටද එළඹිලා තියෙන්නේ සහ මේ සම්බන්ධව ක්‍රියාදාමය දැන් කොතනද තියෙන්නේ?
ඔදෙනුක්ෂ, දැන් මේ මිග්යානා ගණදෙනුව සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් නිකුත් කරලානේ තියෙන්නේ උදයංග වීරතුංග මහත්මයාට. ඉතින් ඒ අනුව ඔහු ලංකාවට එන්න සූදානමින් ඉන්නවා. එහෙනම් ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කරන්න කියලා තමයි අධිකරණයෙන් ඉල්ලීමක් කරේ. මේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. කොහොමුණත් උදයංග වීරතුංග මහත්මයා වෙනුවෙන් ඉදිරිපත් වෙච්චි නීතිඥයින් ඉන්න අධිකරණයේදී කිව්වේ ඔහු ලංකාවේ අධිකරණයක් හමුවේ පෙනී ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, සහායකට කැමැත්තක් තියෙනවා කියලා. කොහොමුණත් අධිකරණයේ පාර්ශ්වයෙන් කරුණු දක්වපු රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ උදයංග වීරතුංග මහත්මයාට පනවලා තියෙන විදේශ ගමන් තහනම ඉවත් කරන්න බෑ. ඔහු දැනට එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ අද්මාන් බන්ධනාගාරයේ හිරකාරයෙක් විදිහට රඳවලා ඉන්නේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂකංශ එක්සත් අරාබි එමිරත් රාජ්‍යයට ගිහිල්ලා එහි ආරක්ෂකංශත් එක්ක සාකච්ඡා කරලා උදයංග වීරතුංග මහත්මයාව මෙරටට අරගෙන එන්න පුළුවන් එහෙම ක්‍රමවේදයක් තියෙනවා, එහෙම නැතුව ඔහුට නිදහසේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ කියලා සඳහන් කරලා තිබුණා. ඒ අතර තවදුරටත් කතාබහ වුණා උදයංග වීරතුංග මහත්මයාගේ බැංකු කිනුම් අත්හිටවල තිබිච්ච කාලෙක එක පෞද්ගලික බැංකු කිනුමකින් රුපියල් කෝටි 3,000,000 මුදලක් අරගෙන එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේම කිනුමකට යවලා තිනවා. ඒකටත් පරීක්ෂණයක් පවත්වන්න අධිකරණයෙන් අවසර ලබා දීලා තිනවා. කොමුණත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් සඳහන් කරා උදයංග වීරතුංගව තමන් ලංකාවට ගෙනත් දෙනවා. ඒ අනුව ඒකට ආදර්ශයක් වෙන විදිහට වර්තමාන ආණ්ඩුවත් කටයුතු කරලා අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයාත් ලංකාවට අරගෙන එන්න අගමැතිතුමා කටයුතු කළ යුතුයි කියන දේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිව්වා. ඉතින් මේ කිව්වා වගේ ඇයිතාම උදයංග වීරතුංගව ලංකාවට එහෙමනම් අරගෙන ආවේ නැත්තේ කියලා මාධ්‍ය හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරා. හිදී ඔහු සඳහන් කළේ ඔහුගේ දරුවෝ දැනට විදේශගතව අධ්‍යාපනය ලබනවා. ඉස්කෝලවලින් ඉවත් කරගන්න කටයුතු එහෙම ඉවර කරගන්න තව මාසයක් විතර යනවා. ඒ මාසෙ ගෙවුනට පස්සේ ඔහු ලංකාවට තමන් රැගෙන එන්න කටයුතු කරනවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් සඳහන් කළා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාවලියක් ඉදිරියේ සිද්ධ වෙයි ඔහු ලංකාවට එයි කියන අදහසක් තමයි දැනට තියෙන්නේ.
ඔව්, මීළඟ කාරණාව තමයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක විජේවීර මහතා සම්බන්ධව මේ වෙනකොට ඇති වෙලා තියෙන කතා බහ. විජේවීර මහතාගේ බිරිඳ යම් කිසි වූ අභියාචනයක් ඉදිරිපත් කළ තියෙන උසාවියට වසර 29ක් තිස්සේ අතුරුදන් වෙලා සිටින තමන්ගේ සැමියා ජීවත්ව සිටිනවාද නැද්ද යන්න කාරණාව නීත්‍යානුකූලව ඔප්පු කළා තමන්ට ඒ පිළිබඳව තොරතුරක් දැනුම් දෙන්න කියලා. මේ කතාව ටිකක් විශේෂයි මනෝජ්, මොකද සෑහෙන කාලයකට පස්සේ විජේවීර මහතාගේ බිරිඳ එළියට ඇවිත් මේ වගේ නඩුවක් ගොනු කරන්නේ. මෙහි පසුපස තියෙන කතාව මොකක්ද ඇත්තටම?
ඔව්, අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් පත් කරනවා, අතුරුදන් වූවන්ගේ කොමිසමට සමාජකයින් පත් කරනවා. එතකොට අතුරුදන් වුණේ යුද්ධ කාල සීමාවෙදි විතරයිද කියන කාරණේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නගත තත්ත්වයක් ඇති වෙලා තියෙන වෙලාවක තමයි රෝහණ විජේවීර මැතිතුමාගේ බිරිඳ ගිහිල්ලා මෙහෙම අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන්නේ. ඇය කියන්නේ වසර 29ක් තිස්සේ අතුරුදන් වෙලා ඉන්න තමන්ගේ සැමියා ජීවත් වෙලා ඉන්නවා නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා හබයාස් කෝපුස් ආඥාවක් නිකුත් කරන්න කියලා බලධාරීන්ට නියෝග කරන්න තමයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ බිරිඳ අභියාචන අධිකරණයට පෙත්සමක් ගොනු කරේ. මේක පහුගිය 29 වෙනිදා තමයි ගොනු කිරීම සිද්ධ කරන්නේ. ඇය කියන්නේ ආරක්ෂකාංශ නිලධාරීන් කණ්ඩායමක් 1989 නොවැම්බර් මාසේ 19 වෙනිදා තමන්ගේ සැමියව අත්අඩංගුවට ගත්තා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඔහු ගැන නිශ්චිත තොරතුරක් තමන්ට හරි පවුලේ සමාජිකයන්ට හරි ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු මිය ගිහිල්ලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සුදුසු අන්දි මුදලක් ඒ වගේම නඩු ගාස්තු ගෙවන්න කියලා වග උත්තරකරුවන්ට නියෝග කරන්න කියලා ඇය ප්‍රෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා. ඉතින් හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනරල් සිරිල් රණතුංග එවැනි අය තමයි විත්තිකරුවන් ලෙස නම් කරලා තියෙන්නේ, වග උත්තරකරුවන් ලෙස මේ පෙත්සමෙන් නම් කරලා තියෙන්නේ. ඉතින් ඒන් හින්දා ඇයට සාධාරණයක් කරන්න කියලා ඇය අවුරුදු 29කට පස්සේ තමයි මේ ඉල්ලීම සිද්ධ කරන්නේ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ මේට සම්බන්ධ නොවීම මේ ගැන විමසීම පිළිබඳවත් ඇයගෙන් මාධ්‍ය ප්‍රශ්න කරනවා. ඇය ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. තමන්ගේ සැමියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා කියලා විතරයි තමයි දන්නේ. ඔහු ගැන නිසි තොරතුරක් තමන්ට දෙන්න, ඔහු මිය ගිහිල්ල නම් වන්දිසා නඩු ගාස්තු දෙන්න කියලා වග උත්තරකරුවන්ට නියෝග කරන්න කියලා තමයි ඇය මේ ඉල්ලීම කරන්නේ.
ඔව්, අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව මතුවෙමින් පවතින අපරාධ රැල්ල සහ මේ ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන සම්බන්ධව මතුවලා තියෙන කතාබහ මේ වෙනකොට. පසුගිය වකවානුවේදී අපි දැක්ක මේ බොහොම මෑත කාලයේදීත් ආවා කල්ලිය සහ දනුරුක් කියන අලුත් කල්ලියක් අපිට ආරංචි වෙනවා උතුරෙන්. මේ දෙපිරිස අතර තියෙන ගැටුම් උත්සන්න වෙමින් පවතිනවා කියලා. ඊට අමතරව පාසල් දැරියන් දූෂණයට ලක්වීමේ සිදුවීම් ඉහළ යමින් පවතින වගටත් වාර්තා වෙනවා. මේ සම්බන්ධව අපි කැමැති අලුත් තොරතුරු දැනගන්න යාපනයෙන් වර්තාවන.
ඔව්, යාපනයේ ක්‍රියාත්මක වන මේ ආවා කල්ලියේ සමාජිකයන් ඔවුන්ට විරුද්ධව කටයුතු කරපු පවුලකට අයිති යාපනයේ මනිපායි ප්‍රදේශයේ නිවසකට පහුගිය 28 වෙනිදා උදෑසන කාලයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. ඒ බෝම්බ ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට නවත්වලා තිබුණු යතුරු පැදියක් ගිනි අරන් විනාශ වෙලා තියෙනවා. ඊට අලාභහානි සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම යම් පිරිසක් කැපුම් තුවාල සහිතව රෝහල් ගත කරලා තියෙනවා. කොහොම වුණත් මීට මාස 4කට විතර කලින් මේ නිවසේ දරුවෙක් ආවා කල්ලිය කඩුවලින් කපලා තුවාල සිදු කරලා තියෙනවා කියලා යාපනයේ මනිපායි පොලිසියත් සඳහන් කරලා තියෙනවා. කොමුණත් මේ මනිපායි පොලිස් වසමේ තියෙන දිල්ලුක්ෂි සඳහන් කරා මේ දනරුක් කල්ලියේ ඉඳලා අත්අඩංගුවට අරගෙන පස්සේ නිදහස් වුණු ඩිලක්ස් කියන පුද්ගලයාගේ නිවසට තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. එහිදී බරපතල තුවාල ලැබලා ඔහුගේ වැඩිමාල් සොහොයුරියත් රෝහල් ගත කරලා තියෙනවා කියලා මනිපායි පොලිසියම තහවුරු කරා. අර අපි කලිනුත් වගේ කලක ඉඳලා මේ දනරුක් කල්ලියයි ආවා කල්ලියයි අතර ගැටුම් පැවතිලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒවයේ ප්‍රතිඵලයක් විදිහට ආවා කල්ලිය මේ පහර දීම සිද්ධ කරා කියලා දැනට සැක කරනවා කියලා තමයි පොලිසිය තමන්ගේ නිවේදනයෙන් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම යාපනයේදී තවත් අවුරුදු 6ක දැරියක් ඝාතනයට ලක් වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයට මේක ප්‍රධාන සැකකරුව ඉදිරිපත් කරාට පස්සේ මේ මාසේ 11 වෙනකම් බන්ධනාගාරගත කරන්න මල්ලාකම් මහේෂ් රත්වරයා නියෝග කරලා තියෙනවා. කොමුණත් මේ 6 හැවිරිදි ශිවනේශ්වරන් රෙජීනා කියන අවුරුදු 6ක දැරියක් පාසල් ගිහිලා ආයිමත් ගෙදරට එන අතරේ ඇයගේ ගෙල සිර කරලා ලිඳකට දාලා මරා දමලා තියෙනවා කියලා තමයි මේ තොරතුරු වාර්තා වුණේ. කොමුණත් මේ ප්‍රධාන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ වගේම මේ මියගිය දැරියගේ පියත් එක්ක ආරවුලක් ඇති කරගෙන තිබුණු කෙනෙක්. ඒ හින්දා පලිගැනීමක් විදිහට මේ දැරියව ඝාතනය කරා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ සියලු ඝාතනයන් ආරම්භය උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යාලයේ ඉදිරිපිටින් යම් උද්ඝෝෂණයකුත් සංවිධානය වෙලා තිබුණා. අපි දැක්කා මේ විද්‍යා දැරිය ඝාතනය වුණාට පස්සේ දැරියන් පස් දෙනෙක් මේ වන විට මේ ආකාරයෙන් ඝාතනයට ලක් වෙලා තියෙනවා කියලා ඊට විරෝධත්වය ප්‍රකාශ කරන්න තමයි මේ විරෝධතාවත් දක්වලා තිබුණේ.
හොඳයි මනෝජ්, අපි එහෙමනම් ඔබට ස්තුතිය පළ කර සිටිනවා මෙවරත් ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලනික සහ සමාජීය කාරණා අපිට වාර්තා කිරීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සඳුදා හමු වෙන තෙක් ඔබට ආයුබෝවන් කියලා සමු දෙනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ස්තුතියි දිලෘක්ෂි. ආයුබෝවන්.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහ සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට.
Hear more stories in your language by visiting sbs.com.au.